Honorable Chatura Valapati, you have 16 minutes. Honorable Chatura Valapati, mic please.
Sorry.
බොහොම ස්තුතියි මේ නියෝජ කතානායකතුමනි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අද දවසේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකක වැසිශීෂ කතා කරන මොහොතේ විශේෂම දෙවිනුර ආසන නියෝජනය කරන කෙනෙක් විදිහට දීවර අමාත්‍යාංශය සම්බන්ධයෙන් බොහෝ දේ කියන්න තිබුණත් මම හිතන්නේ ඒ කාරණා අපේ දිලි බෙදරච පැතුමාගේ අතින් කියවෙච්ච නිසා මම හිතන්නේ ඩිජිටල් මිනිස්ට්‍රි එක සම්බන්ධයෙන් යම් කාරණා ගොඩක් තියෙනවා කතා කරන්න ඒ නිසා මම පළමුවෙන්ම ඩිජිටල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් අදහස් දක්වන්න කැමති. ඉතින් ඇත්තටම මේ ඩිජිටයිසේෂන් ඇන්ඩ් ඩිජිටලයිසේෂන් සම්බන්ධයෙන් මේ පොඩි මතවාදයක් තියෙනවා. මොකද අපි දැක්ක කාර්ග සභාවලට යනකොට ඒ අමාත්‍යවරුන් සමහරක් විට මම මේ කතා කරන්නේ ජනාධිපතිතුමාවත් නැත් ආර්ථික සමාවෙන්න මේ ඩිජිටල් මිනිස්ට්‍රි එකේ අපේ නියෝජ්‍යතුමා ගැනවත් නෙවෙයි. විශේෂම අනිත් අමාත්‍යංශවල ඉන්න අමාත්‍යවරු ඒ වගේම නිලධාරීන් හිතන පතන විදිහ පොඩි වෙනසක් තියෙනවා. මොකද ඩිජිටයිසේෂන් ඇන්ඩ් ඩිජිටලයිසේෂන් අතර වෙනස හරියට අඳුරා ගන්න ඕන. ඒතර ඩිජිටයිසේෂන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇනලොග් ඩේටා. එහෙනම් අපි ගත්තොත් පොත්පත්වල තියෙන තොරතුරු ඒ වගේම විවිධ මාධ්‍යවල තියෙන තොරතුරු සිස්ටම් එකකට ඇතුළත් කිරීම උදාහරණ විදිහට අපි ගත්තොත් ID කාඩ් එකේ තොරතුරු අපි සිස්ටම් එකට ඇතුළත් කිරීම. අනේ ඒක ඩිජිටයිසේෂන්. එතකොට අපි ගත්තොත් ඩිජිටලයිසේෂන් කියන්නේ ගවර්න්මන්ට් සෙක්ටර් එක වෙන්න පුළුවන්, ප්‍රයිවට් සෙක්ටර් එක වෙන්න පුළුවන්. ඒ සර්විසස් අපි ඩිජිටල් ප්‍රොසෙස් එකක් කරා කන්වර්ට් කරනවා නම් අනේ ඒක අපි ඩිජිටයිසේෂන් කියලා කියන්න පුළුවන්. දැන් ඒකට උදාහරණයක් දෙන්න පුළුවන්. අපි ඐඩෙන්ටි කාඩ් එක ඉල්ලන ප්‍රොසෙස් එක දැනට අපි ගන්න වෙන්නේ ෆෝම් එකක් ෆිල් කරලා ඒක ග්‍රාමධාරීට දීලා ඒක දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දීලා තමයි ID එකක් ගන්න වෙන්නේ. එතකොට ඒක අපිට පුළුවන් නම් ඩිජිටලයිසේෂන් කරන්න අන්න අපිට කරන්න තියෙන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට ගිහලා ඩේටා එන්ටර් කරලා අපි අවශ්‍ය ඒ සපෝර්ටඩ් ඩොකියුමන්ට් එක අපි දුන්නෙන් පස්සේ අන්න අපිට තැපෑලෙන් එනවනම් ID කාඩ් එක අන්න ඒක ඩිජිටල් කරන වෙලා තියෙනවා. ඉතින් නමුත් මෙන්න මේ කාරණා දෙක අතර පරස්පරතාවය හරියාකාරව අවබෝධ කරගත්තේ නැති රාජ්‍යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඩිජිටල්කරණය කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය අමාත්‍යාංශයක්. රටේ මේ වෙනස, ඊළඟ වෙනස ඇති කරන්න පුළුවන් ප්‍රධානම අමාත්‍යාංශය මේ ඩිජිටල් කරන අමාත්‍යාංශය. හැබැයි ඒකට ජනාධිපතිතුමාවත් එහෙම නැත්නම් ඒ ඩිජිටල් මිනිස්ට්‍රි එකවත් විතරක් සූදානම් වෙලා බෑ. මම හිතන්නේ මේ සීලුම අමාත්‍යාංශය ඒකට පෙළගැහෙන්න ඕන. ඉතින් ඒකට මම දැන් අපි ගත්තොත් දැන් අවුරුද්දක් වෙනවා ඇත්තටම මේ ආණ්ඩුවපත් වෙලා. ඒතකොට අපේ නියෝජ්‍යතුමාගේ කතාවේදී මේ රජය විසින් කරපු දේවල් ටික කිව්වා. උදාහරණ විදිහට රාජ්‍ය ගෙවුම් සඳහා ගෞපේ යෙදුම ස්ථාපනය කරලා තියෙනවා. ඊට පස්සේ ඒක ආයතන කිහිපයකට ඒ සර්විස් එක දෙන්න කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ ක්ලවුඩ් පද්ධතිය නවීකරණය කරලා තියෙනවා. ඊට පස්සේ උපැන්න මරණ සහතික ලබා දීම, ඒ වගේම ජනාධිපති අරමුදල ඔන්ලයින් කරලා තියෙනවා. ඊට පස්සේ රූපාණීය ඩිජිටල් කිරීම, ඊට පස්සේ කුළුණු සවිකළ සංවේදනය පුළු කිරීම, ඊට පස්සේ පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය, ඊට පස්සේ සුපර් ඇප් එකක් ගැන කතා කරා. ඒ ඔන්න ඔය කාරණා ටික මේ වර්ෂය තුල කරපු දේවල් විදිහට එතුමා හොයා දැක්වුවා. හැබැයි මම විශ්වාස කරන්නේ මීට එහා දෙයක් අපිට 15 බිලියන් ඉකොනොමියක් ගැන ඩිජිටල් ඉකොනොමියක් ගැන හිතනවනම් අපිට ඊට දෙහා ගියපු දේවල් ටිකක් අපිට හිතන්න වෙනවා. දැන් උදාහරණ විදිහට මේ ආණ්ඩුව බලේ ගත්තෙම හොරකම දූෂණ වංචාව නවත්තනවා කියලා. හැබැයි අපේ නියෝජ්‍ය ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ කතාවේ අන්තිමටම කතා කරේ වැදගත්ම දේ. ඒ තමයි ප්‍රොකියුමන්ට් සිස්ටම් එක ඩිජිටලයිස් කිරීම. මොකද දැන් මේ පහුගිය අවුරුද්ද කාලය තුල විශේෂයෙන්ම කතා වුණා මේ රටේ සහල් ලුණු අර්ථාපල් සීනි විතර නෙවෙයි ඔය කැබ් රථ ටෙන්ඩර් එක, ඊට පස්සේ ගල්ලාංගුරු ටෙන්ඩර් එක. එතකොට මේ සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුල තියෙන ටෙන්ඩර් එක දැම්ම කිව්ව ගමන්ම කෙලියොම මෙතනින් හොරකමක් වෙනවා කියන එකමයි. ඉතින් ඒකට විසඳුමක් විදියට දෙන්න පුළුවන් හොඳම සොලූෂන් එක තමයි විශේෂ මේ රජ පැමිණීමේ ප්‍රධාන පරමාර්ථය හොරකම දූෂණය වංචාව නවත්වන කියන කාරණාව. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක ඩිජිටලයිස් කිරීම තමයි ඒකේ වැදගත්ම කාරණාව තියෙන්නේ. ඒ වගේම මං විශේෂ ආණ්ඩුවට අභියෝගයක් කරනවා. මොකද දැන් ඔබතුමා ඒකට අවශ්‍ය මූලික පියවර ගත්තයි කියලා නියෝජ්‍ය අපේ ඇමතුමාගේ කතාවෙන් කියුණා. ඉතින් මං ආණ්ඩුවට විශේෂම අභියෝග කරන්න පුළුවන් නම් මේ එන අවුරුද්ද ඇතුළත එන අවුරුද්ද තුල මේක ස්ථාපනය කරොත් මං හිතන්නේ ඔයාලගේ ආණ්ඩුවට විතර නෙවෙයි ඉස්සරහට එන ආණ්ඩුවලට පවා මේක ඉතාමත් විශාල වටිනාකමක් වෙනවා විශේෂයෙන් මේ රටේ ලොකු වෙනසක් ඇති කරන හේතුවක් වෙනවා කියන කාරණාව මම මෙලාවේ පැහැදිලි කරන්න ඕන ඊළඟට තමයි විශේෂම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මේ වගේම උනන්දුවක් තිබුණා ඒ වගේ එතුමාටත් හොඳ කණ්ඩායමක් හිටියා අපිට මතකයි මාස 6ක් යනකොට එතුමගේ ඒ කණ්ඩායමේටම දක්ෂයෝ අයින් වෙන්න ගත්තා. ડોક્ટર සංජීව වීරවන්න වගේ අය අයින් වෙන්න ගත්තා. එතකොට IT ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය ඇත්තටම රජෙන් ඈත් වෙන්න ගත්තා එදා. එතකොට මේ වර්තමාන රජයත් වර්තමාන ජනාධිපතිතුමත් ඒ ඩිජිටල් මිනිස්ට්‍රි එකත් ඉතාමත් උනන්දුවෙන් මේකට උත්තර අතගාලා තියෙනවා කියලා පේනවා. හැබැයි කාරණාව තියෙන එකට හොඳ කණ්ඩායමකුත් පත් වුණා. ඉතින් අපිට පහුගිය දවස්වල දැක්ක ඒ ඉන්න කණ්ඩායමේ එක්කෙනා දෙන්න අයින් වෙනවා කියලා අපි Twitter වල ඒගොල්ලෝගේ පණිවිඩ දැක්කා. හැබැයි හේතු කාරණා කියලා නැහැ. නමුත් ඒ ඉන්න කණ්ඩායම එක්කෙනා දෙන්න අයින් වෙනවා දැක්ක. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියන එකයි මම මේ වෙලාව කියන්න හදන්නේ. මොකද එහෙම ගියොත් මතයක් ගියොත් අර ඔයාලා ගැන තියෙන ඒ විශ්වාසවන්තභාවය නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම නැවතවතාවක් කියනවා ජනාධිපතිතුමාවත් ඒ වගේම ඩිජිටල් මිනිස්ට්‍රිකේ අයවත් මේකට උනන්දුවක් දැක්වුවට ප්‍රමාණවත් වන්නේ අනිත් සියලු දෙනා මේකට උනන්දු වෙන්න ඕන. මොකද මම එහෙම කියන්න හේතුව මේ ඉන්ඩිවිජුවල් මිනිස්ට්‍රිස් වල මේකට කොච්චර සූදානම්ක් තියෙද කියලා බැලුවොත් ඇත්තටම එහෙම තත්ත්වයක් පේන්නේ නැහැ. මම ඒකට උදාහරණ දෙකක් කියන්නම්. දැන් අපි මෙතන ඉන්නවා අපේ අධිකරණ මැතිතුමා ඉන්නවා. ඒතොර අපේ ජස්ටිස් මිනිස්ට්‍රි අපේ අපේ හර්ෂණ නායකර මැතිතුමා හම්බෙන්න මම හිතන මීට මාස කිහිපයකට කලින් AI pass කියන AI related low solution එකක් අරගෙන කණ්ඩායමක් ආවා SME කෙනෙක් ආවා. එතකොට ඔබතුමා ඇත්තටම ඒ වෙලාවෙම කතා කරලා ලේකම්තුමාට කිව්වා මේක අපේ ministry එකත් එක්ක යන්න පුළුවන් system එකක්. ඒ හින්දා කරුණා කරලා මේකලොත් එක්ක සාකච්ඡාව කරන්න කියලා එතුමා ඒ වෙලාවෙම call කරා. එතුමාට ඒ උනන්දුව තියෙනවා. හැබැයි දැන් මාස 4ක් වෙනවා මේ මොහොත වෙනකන් AIට කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒකේ මම කියන්නේ කී? ඒ කියන්නේ ඔබතුමාට ඒ උනන්දුව තියෙනවා. නමුත් ඉතින් පල්ලෙහා AIට ඒ උනන්දුව නැහැ. එතකොට ඒ සොලූෂන් එකම අපි ගත්තොත් කොළඹ යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටි එකට එහෙම නැත්නම් පේරාදෙණිය යුනිවර්සිටි ගත්තොත් ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙනවා. හැබැයි බජට් නැහැ. දැන් ඔයාලට බජට් එක තියෙනවා උනන්දුව නැහැ. හැබැයි අර්ධන ගත්තොත් ඒගොල්ලන්ට උනන්දුව තියෙනවා. ඒගොල්ලන්ට බජට් එක නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා තවත් උදාහරණයක් කිව්වොත් අර මම ඊයේ පෙරේද කතා කරපු විශේෂම rdmns.lk සිස්ටම් එක. එතකොට ඒකෙත් වෙලා තියෙන්නේ මොකද්ද? දුම්රිය ගමන් කරන තරුණ කණ්ඩායමක් විසින්ම ඒ යන ජනතාව වෙනුවෙන් මොබයිල් ඇප් එකක් හදලා තියෙනවා. ඒතොර ගිය ආණ්ඩුවත් එක තමයි ඇග්‍රීමන්ට් එක ගැහුවේ. හැබැයි මේ වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඇමතුමා හම්බෙන්න ගියාම ඇමතුමා උනන්දුයි. ඇමතුමා උපදෙස් දෙනවා දුම්රිය සාමාන්‍ය අධිකාරියට මේක ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි මේ වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනේකයි මම කිව්වේ ඇමතුමා ඔබතුමාලා ජනාධිපතිතුමාලා මේකට උනන්දු වෙනවා. හැබැයි මේක මුළු රාජ්‍ය ආන්ත්‍රණයම සූදානම් කරන්න ඕන. ඒ මෙන්ටලිටි එක හදන්න ඕන. ඒ නිසා මං පළමුව මොකද මේක ඩිජිටල් රාජ්‍යයකට යන්න නම් අපි හැමෝම එක තැනකට නෝ විපක්ෂි අපිත් ඒ මෙන්ටලිටි ගන්න ඕන. ඒ වගේම ආණ්ඩු කරන ඔයාලත් ඒ මෙන්ටලිටි ගන්න ඕන. ඉතින් ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේකෙදී එන අනිත් ප්‍රශ්නේ තමයි කැපැසිටි බිල්ඩින්. මොකද මේ එක එක මාතංශවල ඒ කැපැසිටි බිල්ඩ් කරන්නේ නැතුව අපිට මේ ගමන යන්න හැකියාවක් නැහැ. මොකද මේව ඉන්නේ ඒකාකාරීව කටයුතු කරපු රාජ්‍ය සේවකයෝ කරනවා කියන ඉහළ තලවල ඉන්න රාජ්‍ය සේවකයෝ වගේම පහළ මට්ටමේ රාජ්‍ය සේවකයෝ ගත්තොත් ඒකාකාරී ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරපු අය තමයි ඉන්නේ. ඒතකොට එකපාරටම යාල වෙනස් කරනවා කියන එක ටිකක් අමාරු දෙයක්. ඉතින් ඒ වගේම තමයි හැම මාතංශවල ඉන්නවා IT යුනිට්ස්. ඒතොර ඒ IT යුනිට්ස් අර එමතුමා කිව්වා වගේ වෙන වෙනම වැඩ කරලා තමයි ඒගොල්ලෝ පුරුද්ද තියෙන්නේ. ඒගොල්ලෝ මේ ඩිජිටල් මිනිස්ට්‍රි එකත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරලා අත්දැකීමක් නැහැ. ඒක මට හොඳටම තේරිච්ච දේ තමයි කාරක සභාවලට යනකොට ඒ අමාත්‍යංශවල ඒ ඉන්න IT යුනිට්ස් වෙන වෙනම ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝ මේ ඒ කියන්නේ රජයේ තියෙන ලොකු පිච්චක දිහා බලලා කතා කරන්නේ. ඇත්ත ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මොකද ඒ සිළු දෙනාම එක තැනකට එන්න ඕන. එහෙම නැත්නම් අපි මේ බලාපොරොත්තු දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රජය නිතරම කියන දෙයක් තමයි ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකක් හදන්න ඕන කියලා. එතකොට ගොඩක් වෙලාවට මේ අමතක වෙච්ච දෙයක් තමයි. ඒ කියන්නේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකක් හදන්න ඕන. නමුත් අමතක වෙච්ච තැනක් තියෙනවා. ඒ තමයි අපේ ප්‍රධානම කණ්ඩායමක් වෙන SME සෙක්ටර් එකේ මිඩල් ලේයර් එක. ඒ SME සෙක්ටර් එකේ මිඩල් ලේයර් එක අමතක වීම තුළ මේ IT ෆීල්ඩ් එකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම මේ කතා කරන්නේ ටොප් නෝට්ස් වල ඉන්න WSO2 වර්චස් කම්පැනි ගැන නෙවෙයි. ඒවගේම පහළ මට්ටමේ ඉන්න මේ ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන යන පහළ මට්ටමේ පටන් ගත්ත ඒ වගේම මේ ඊයේ පෙරේද ආරම්භ කරපු ඒ ස්ටාර්ට්අප්ස් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ බිස්නස් හොයාගෙන කෑෂ් ෆ්ලෝ එකක් හදාගෙන ඒ වගේම ප්‍රොජෙක්ට්ස් ඩිලිවරි කරන්න පුළුවන් ඒ වගේම ක්ලයන්ට්ලා කණ්ඩායමක් ඉන්න එම්ප්ලොයිස්ලා 100ක් 130ක් ඉන්න ඒ මිඩල් ලේයර් එකගෙන මම මේ කියන්නේ මොකද උන්ට ලොකු කැපැසිටි එකක් තියෙනවා ඔවුන්ට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ ගැන අපි මේ ඒගොල්ලෝ මේ 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 ෆීල්ඩ් එකේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් නැහැ කියන එකයි මගේ කාරණාව. දැන් උදාහරණයක් විදියට අපි දැන් ප්‍රොකියුමන්ට් සිස්ටම් එක ඩිජිටලයිස් කරන්න ඕන කියලා කිව්වා. හැබැයි ප්‍රොකියුමන්ට් සිස්ටම් එක තුල ඒ මිඩල් ලේයර් එකේ කණ්ඩායමට SME ලට බිට් කරන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕන. දැන් මේ මොහොත වෙන විට ඒ බිට් කරද්දී ඇත්තටම ඒ මිඩල් ලේයර් එකේ ඉන්න SMEs ලට ඒ ක්‍රයිටීරියාස් ගැලපෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට මේකේ 10 year experience ඉල්ලනවා. එහෙම නැත්නම් ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට්ස් කරලා අධ්‍යක්ෂින් තියෙන්න ඕන කියලා කියනවා. එහෙම නැත්නම් ටර්න් ඕවර් එක ගැන හිතනවා. ඒතොර ඔය කාරණා බැලුවම ඇත්තටම ෆ්‍රෙෂර්ස් ලට එහෙම නැත්නම් ඒ කියන්නේ කේපබිලිටි එකක් තියෙන ඒ SMEs ලට ඒකේ අවස්ථාවක් නැහැ. අනිත් කාරණාව තමයි අපි ස්ටාර්ට්අප්ස් පටන් ගන්න විතරක් හරියන්නේ නැහැ. එතෙන්දී වැදගත්ම දේ තමයි ඒක පවත්වාගෙන ගිහිල්ලා next level product එකක් හදන තැනකට ගෙනියන්න අපි ගයිඩ් එකක් දෙන්න වෙනවා. ඒ කියන්නේ commercialize කරන්න පුළුවන් වෙන විදියට. ඒතකොට උදාහරණ විදිහට marketing පැත්ත වෙන්න පුළුවන්, planning වෙන්න පුළුවන්, investment වෙන්න පුළුවන්, ඒ වගේම funding වෙන්න පුළුවන්, branding වෙන්න පුළුවන්. ඒතකොට මේ කාරණා සම්බන්ධයෙන් විශේෂම government body එකක් විසින් ඔවුන්ව ආරක්ෂා කරගන්න ඕන. මොකද startups එනවා, ඒ වගේම ඒව අතරමඟදී දාලා යන තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඊළඟ කාරණා ගත්තොත් විශේෂම startup ඉකෝසිස්ටම් එකක් ඇති කිරීමට නම් ලංකාවේ මුදල් විතර ඒක ලංකාව ඇතුලේ මේක ආයෝජනය කළ වැඩක් නැහැ. පිටින් ගෙනල්ලා තමයි ආයෝජනය කරන්න ඕන. එහෙම නැතුව අපිට මේක උඩ දාන්න බෑ. දැන් උදාහරණ විදිහට ලංකාව ඇතුලේම එහෙම කොට ගියපු අවස්ථාදී බොහොම අල්පයි. උදාහරණ විදිහට පිග්මී කියන ආයතනය ගත්තොත් පිග්මී ආයතනය ලංකාව ඇතුලේම ආයෝජනය කළා ගොඩ ගියපු දණක්. හැබැයි අනිත් මුදුකාංග ඉංජිනේරු ආයතන ගත්තොත් විශේෂම සොෆ්ට්වෙයාර් ආයතන ගත්තොත් ඒව අතිබහුතරයක් ඇවිල්ලා පිටින් ආයෝජනය කරලා තමයි ලංකාවේ දැනට පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ නිසා විශේෂම මම ආණ්ඩුවෙන් අහන්න ඕන ප්‍රධානම දේ තමයි මේ අයවැය කොහෙදවත් මම දැක්කේ නැහැ මේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එකක් හදන්න නම් විශේෂම ලංකාවේ ඉන්වෙස්ටර්ස්ලා ගැවසෙන තැනක් කරන්න ඕන. ඒ ඉන්වෙස්ටර්ස්ලා ගැවසෙන තැනක් කරන්න නම් විශේෂම වෙන්චර් කැපිටල්ස්ලා ගෙන්නන්න ඕන, ඉන්වෙස්ටර්ස්ලා ගේන්න ඕන. ඒකට මොනවද තියෙන ප්ලෑන්ස්? ඒවට මොනවද තියෙන රෝඩ් මැප් එක? ඒවට මොනවද තියෙන ඇලෝකේෂන්ස් කියලා මම ඇත්තටම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. මොකද 15 බිලියන් ඉකොනොමි එකට යනවා නම් ඒ සඳහා මොනවද තියෙන වැඩපිළිවෙල කියනකයි අපි බලන්න ඕන. නැතුව අර කලින් කිව්ව මම ඒවට පොඩි දේවල් කියලා කියන්න සූදානම් නැහැ. මොකද ඒවා බැලුවොත් සාපේක්ෂව හොඳ දේවල්. නමුත් ඊට වඩා වෙනම ලෙවල් එකකින් අපි හිතන්න ඕන. මොකද 15 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එකකට අපි යනවා නම් ඉතින් ඒ වගේම අපි ටාගට් කරන්න ඕන. මොකද අපි කන්ෆරන්ස් තියලා වැඩක් නැහැ. ඕනතරම් කන්ෆරන්ස් තිබ්බයි කියලා ඉන්වෙස්ටර්ස්ලා වට ඒගොල්ලෝ ආයෝජනය කරන්නේ නැහැ. ඒකෝර අපි ඉන්වෙස්ටර්ස්ලා ගේන්නන්න ඕන විශේෂම ඕස්ට්‍රේලියන්, එහෙම නැත්නම් US, යුරෝපියන්, එහෙම නැත්නම් සිංගප්පූර් වගේ ඉන්වෙස්ටර්ස්ලා ගේන්න අපි කටයුතු කරන්න පුළුවන්. ඒකට අපිට තියෙන වාසිය තමයි එකක් චීප් ලේබර් එක, අනිත් එක තමයි කොස්ට් එක අඩු වීම. සාපේක්ෂව ගත්තොත් ඒ රට වලට සාපේක්ෂව ගත්තොත් ඒ කොස්ට් එක අඩු වෙච්ච එක නිසා අපිට ඒකේ යම් වාසියක් තියෙනවා. හැබැයි කාරණාවක් තියෙන්නේ අපි එදා එක්ට ගිවිසුම අපි අත්සන් කරා නම් මේ වෙනකොට ඉන්දියාව ලබන ජයග්‍රහණයෙන් කොටසක් අද අපිට ලැබෙනවා. හැබැයි එදා කකුලෙන් ඇදීම ගැන මම නැවතවත සිහිපත් කරන්න යන්නේ නැහැ. ඒව තමයි මේ රටට වෙච්ච කාලකන්ණි දේවල්. නමුත් එදා අපි එක්ට ගිවිසුමත් එක ගියා නම් අද ඉන්දියාව යම් ජයග්‍රහණයක් කරනවා නම් අපිටත් ඒ පස්සේ මේ ලිල යන තිබ්බ අවස්ථාව තමයි අපිට මගේ උනේ.
කමන්නේ
මේ මොහොත වෙනකොට මම හිතන්නේ ඒකේ සාකච්ඡාවට ලක් වෙනවා. ඉතින් මම කියන්න ඕන දේ එක දෙයක් තමයි විශේෂම ලංකාවේ ඒ කියන්නේ මේ අපිට බැලු බැලමට මේ තියෙන තත්ත්වෙත් එක ඉන්දියාවට තමයි වැඩි දෙනෙක්ගේ අවධානය යන්නේ මේ IT සෙක්ටර් එකේ. නමුත් ලංකාවට අනන්‍ය වෙච්ච යුනික් කේපබිලිටිස් ටිකක් තියෙනවා. අපේ ප්‍රොඩක්ට් ක්වොලිටි එක, අපේ කමියුනිකේෂන් එක හොඳයි, ඒ වගේම ethics හොඳයි. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි අදටත් මේ සර්වයි වෙලා තියෙන මේ ෆීල්ඩ් එක. ඒ නිසා මම නැවතත් අහන්න ඕන විශේෂම මේ රටේ ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක හදන්න SMEs ලා grow කරන්න නම් විශේෂම ෆන්ඩ් කරන venture capitals ලා investors ලා මේ රටට ගේන්න මොනවද මේ ආණ්ඩුවේ තියෙන සැලසුම් සහ රෝඩ් මැප් එක මොකද්ද කියන එක මම නැවතත් අහන්න ඕන. ඉතින් විශේෂම ඉන්වස්ටර්ස් ලගේදී වැදගත්ම කාරණාවක් තමයි මේ ටැක්ස් බෙනිෆිට් කියන්නේ. ඒකට ටැක්ස් බෙනිෆිට් නැතුව ඒ ආයෝජකයෙ එන්නේ නැහැ. මං හිතන්නේ අපි ඒ දේ කතා නොකර හිටියොත් මං හිතන්නේ ලොකු අසාධාරණයක් කරනවා. විශේෂම දැන් අද ගත්තොත් මේ තියෙන ගොඩක් කම්පැනිස් අද අපි එන්නේ නැන ටැක්ස් වලට බර දීලා මේ ටැක්ස් ගන්න ගත්තොත් දිගින් දිගටම මේ තියෙන ආයතන උනත් ඒ රටවලට යන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට ගත්තොත් සිංගප්පූර් ආයතනයක් සිංගප්පූර් රටේ මොකද සොෆ්ට්වෙයාර් එකක් අපි මේ රටේ හදනවා නම් එතකොට දැන් කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ ලංකාවේ මේ ආයතන ස්ථාපනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ සිංගප්පූරුවේම මද කම්පැනියක් එක ජොයින් වෙනවා. එහෙම කරලා ලංකාවේ ඔපරේෂන් එක විතරක් යනවා. නිකන් සොෆ්ට්වෙයාර් ඩෙවලොපර්ස්ලා ටික විතරක් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු 50 දෙනෙක් ඉන්න කම්පැනියක් නම් ඒගොල්ලන්ට දෙන්නේ ඩොලර් 2000 නම් ඩොලර් ලක්ෂයක් වෙනවා. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයි. අනේ නිසා අපි කියන්නේ මේට වඩා අපි මේ ටැක්ස් බෙනිෆිට් ගැන හිතලා ඔය $15 ඉකොනොමිකට යනවා නම් අපිට වෙනවා පොඩ්ඩක් කකුලපඩ අඩිය පස්සට
දීලා
අවසර දෙන්න. ඒ වගේම කියන්න ඕන අනිත් දේ තමයි විශේෂම අර මිඩල් ලේයර් එක විශේෂම අපි ටැක්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් එක ඒ ඉහළ මට්ටමට දැන් මේ ආණ්ඩුව එද්දි කිව්වේ $1,02,000 සීමාව තියෙනවා. නමුත් ඒක 150,000 අඩු කරා. ඉතින් මම හිතනවා විශේෂම මේ IT ෆීල්ඩ් එකේ පටන් ගන්නෙම උන්ගේ සැලරි එක මේ මට්ටමෙන්. එතකොට ඇත්තම IT ෆීල්ඩ් එකේ මිඩල් ලේයර් එක, ඒ කියන්නේ IT කම්පැනිස් ගත්තොත් ඒගොල්ලෝ මිඩල් ලේයර් එක ඉන්නේ නැහැ. ඒගොල්ලෝ යම් අත්දැකීමක් ලබා ගපු ගමන් පිටරට යනවා. එතකොට IT කම්පැනිස් වල ඉන්නේ ගොඩක් අත්දැකීම් තියෙන කණ්ඩායම සහ අලුත්ම කණ්ඩායම්. ඉතින් ඒ නිසා IT කම්පැනිස් පවත්ත ගන්න බැරිලා තියෙනවා විශේෂම මේ පර්සනල් ඉන්කම් ටැක්ස් රේට් එකත් එක්ක. ඉතින් ඒ වගේම රටේ ආර්ථික ස්ථයිභාවය, ඒ වගේම රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක, ඒ වගේම ලෑන්ඩ් ඉෂූ, ලේබර් ඉෂූ, මෙන්න මේ වගේ කියන කාරණා ගොඩක් විශේෂම වර්චුවල් කැපිටල්ස්ලා ගෙන්නන්න අපිට බලපාන කාරණා විදිහට මම දක්වන්න කැමතියි. ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා විශේෂම
එන්ටර්ප්‍රෙනර්ෂිප් එක. Could you wind up please?
තව විනාඩියක් මගින්නනවා. විශේෂම අපි මේ සිළු දේ කරන්න විශේෂම ස්ටාර්ට්අප්ස් කරන්න නිකම් බෑ. ඒ කරන්න ස්ටාර්ට්අප්ස් කරන්න අපිට තියෙන හොඳම දේ තමයි විශේෂම අපේ එඩියුකේෂන් සිස්ටම් එකට එන්ටර්ප්‍රෙනර්ෂිප් මෙන්ටලිටිය හදන වැඩපිළිවෙළක් තියෙන්න ඕන. විශේෂම අපේ ඒක පාසල් පද්ධතියෙත් නැහැ, යුනිවර්සිටි පද්ධතියෙත් නැහැ. ඒ නිසා මම රජයට ඉල්ලීමක් කරනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයටද මේ පාසල් පද්ධතියට මේ එන්ටර්ප්‍රෙනර්ෂිප් මෙන්ටලිටියක් හදන්න ඒ විෂයන් ඇතුළත් කර යුතුයි. විශේෂම විශ්වවිද්‍යාල තුලත් ඇත්තටම දැන් අපි දකින්න දෙයක් තියෙනවා. මොකද ප්‍රයිවට් යුනිවර්සිටිත් එක බැලුවොත් දැන් එයාලගේ ඇවිල්ලා සිලබස් එක අප්ඩේට් කරලා තියෙනවා. විශේෂම AI සබ්ජෙක්ට් සහ ඒගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒ වගේම වෙනම කම්පිටිෂන්ස් තියෙනවා. හැබැයි ගවර්මන්ට් සෙක්ටර් එකේ ගවර්න් යුනිවර්සිටිස් වල ඒ තත්ත්වයන් අඩු වීම තුළ අපි ගැළුව තියෙන විශේෂම මේ IT ෆීල්ඩ් එකේ දැනට තියෙන ලොකුම ගැටලුව මම හිතන්නේ ඔබතුමත් දන්නවා මේ එන ග්‍රැජුවේට්ස්ලට විශේෂම ඒ ග්‍රැජුවේට් වෙන්න අවශ්‍ය ඉන්ටර්න්ෂිප් එක දැන් කරගන්න විදියක් නැතුව තියෙන්නේ. දැන් උදාහරණ විදියට ගත්තොත් දැන් කොළඹ යුනිවර්සිටි එකේ නම් කෙලිම ඉන්ටර්න්ෂිප් එක දැන් අවශ්‍ය අයින් කරලා තියෙනවා ඩිග්‍රී එක ගන්න. මොකද ඉන්ටර්න්ෂිප් දෙන්න ආයතන නැහැ. කියන්නේ IT සෙක්ටර් එක ග්‍රෝ වුන්නේ නැහැ. ඉතින් අනේ නිසා දැන් මේ විශේෂම කොරෝනා දවස්වලින් පස්සේ හැමෝම IT ෆීල්ඩ් එකට ගියපු නිසා අද වෙලා තියෙන්නේ මොකද්ද? IT ෆීල්ඩ් එකෙන් ගොඩක් අය එළියට
එනවා.
ඔවුන්ට ඇත්තටම මේ රැකියාව ලබා ගැනීමේ අවස්ථාව නොලැබී යනවා. ඉතින් ඒකට ඉක්මන් සොලූෂන් එකක් ගන්න ඕනේ. ඉතින් මම ඒකට ආණ්ඩුවට යෝජනා කරනවා. මම දන්නේ මේක ටිකක් කම්ප්ලෙක්ස් සිනාරියෝ එකක් වෙන්න පුළුවන්. පුළුවන්කමක් තියෙනවා නම් විශේෂම ඉන්ටර්න්ෂිප් ලබා දෙන. මොකද ඉන්ටර්න්ෂිප් ලබා දීම ඒ IT ෆීල්ඩ් එකේ වැදගත් කොටසක් වෙනවා. ඉතින් එතෙන්දී ඒ ආයතනයකට යම් කණ්ඩායමක් යම් ආයතනයක් ඉන්ටර්න්ෂිප් ලබා දෙනවා නම් ඒකට ටැක්ස් බෙනිෆිට් එකක් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා නම් මම හිතන්නේ ඒක හොඳ දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ විශේෂම යුනිවර්සිටිස් වල ඉන්න
honorable member may have to call upon the other speaker because we have to wind up for lunch. I have one more speaker before
wait one more minute please.
You have exceeded by 3 minutes honorable member.
Right, sure.
අවසන් කරන කලින්
විශේෂම අපේ තනුර සහෝදරයා මතක් කරා මේ ඩේටා සෙන්ටර්ස් ගැන තියෙන කාරණාව. මම හිතන්නේ 500 මිලියන් තමයි මේ බජට් එකේ වෙන් කරලා තියෙන්නේ. එතෙන්දී කියන්න ඕන ප්‍රධානම කාරණාවක් තියෙනවා. මාතර ටෙලිකොම් එකේ ඩේටා සෙන්ටර් එකක් දැන් හදාගෙන යනවා. ඒකට විතරක් වීදම ගිල්ල තියෙනවා මිලියන 600 මිලියන්. ඉතින් ටෙලිකොම්මකින් මාතර කරපු ඒ ඩේට සෙන්ටකට 600 මිලියන් ගිහිලා තියෙනවා නම් රජය වෙන් කළා තියෙන්නේ 500 මිලියන් නම් මං හිතන්නේ ඒක මෙයා විහිළුවට ලක් වෙන කාරණාවක් කියලා තියෙනවා. එතෙන්දි වුණත් මං කියන්නේ විශේෂම ඩේට සෙන්ටර්ස් වලට හොඳ ආයෝජක ගෙනලා විශේෂම Microsoft, Amazon, Google, Tata, Oracle, IBM කියන ඉන්වෙස්ටර්ස්ලා පුළුවන් නම් ගෙනල්ලා ඒගොල්ලන්ට ආයෝජනය කරන්න පුළුවන් පරිසරයක් හදලා දුන්නා නම් මං හිතන්නේ ඒක තමයි අපි කලියුත් කියන එකයි තමයි කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අනාගතේ අපිට මුහුණ දෙන්න තියෙන ලොකුම ගැටලුව තමයි AI තාක්ෂණය. ඉතින් මං හිතන්නේ AI තාක්ෂණයට අපි මුහුණ දීම සඳහා මං දන්නවා ඔබතුමා හොඳ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඉතින් ඒ කණ්ඩායමත් එක්ක අපි හිතනවා ඒ රටේ අනාගතයට ගැලපෙන තරුණ පරපුර බිහි කරගෙන වෙනුවෙන් ඒ AI තාක්ෂණයට මුහුණ දෙන්න පුළුවන් සමාජයක් බිහි කර ගැනීම වෙනුවෙන් ඒ කටයුතු කරයි කියලා හිතනවා. නමුත් අපි වැඩිම අවධානයක් යොමු කරන්නත් ඕන ඒ කටයුත්තට කියන කාරණා මෙහිලා කියමින් විශේෂම බොහෝ කාරණා තිබුණත් මම හිතන්නේ මේ වෙලාවේ මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
Honorable Dr. Harsha De Silva, you have 10 minutes. But Honorable Member, what's your point about it? We are tight for time. Please.
Section 92.2, ඒකින් සටහන් වෙන සර් 29.1 මම urgent privilege motion එකක් submit කරා මාව මේ threat කරා කියලා. හැබැයි අද වෙනකන් ඒක approve වෙලා නැහැ. මට විතරක් කොහොම වෙන්නේ අයිත් දන්නේ නැහැ. තව එකක් මට කියන්න ඕනේ අද එංගලුඩිය වේරපොළේ ප්‍රභාරණවර්களுடைய பிறந்தநாள் வாழ்த்தை தெரிவித்து கொண்டு எங்களுக்கு அந்த என்னுடைய அந்த கேள்விக்குரிய பதிலை சொல்லலாமா சார்?
Honorable Speaker will be notified on this.
Thank you.